समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स हेतुं पटिच्च सम्भूतं हेतुभङ्गान्निरुच्यते इति පින්වත්නි උතුම් බුද්ධ දේශනාවේ කරුණු කිහිපයක් හේතුඵල ධර්මයට අදාළව පටිච්චසමුප්පාද දේශනාවට අදාළව ශ්‍රවණය කරන්නටයි මේ පින්වතුන් සදී පැහැදී සිටින්නේ. හේතුවක් නැතුව ඵලයක් ලැබෙන්නේ නැහැ. හේතුව යහපත් නම් ඵලය යහපත්. හේතුව අයහපත් නම් අපලයක් සිදු වෙනවා. අයහපත් ඵලයක් උරුම වෙනවා. ඒ නිසා කවුරුත් කල්පනා කරගන්න ඕන තමන් මේ කරන කියන හිතන බොහෝ දේ වචනයෙන් කතා කරන කයින් ක්‍රියා කරන සිතින් සිටිවිල්ලෙන් සිටන බොහෝදේ හේතු වුණොත් හේතුම් පටිච්ච සම්භූතන් වෙනවා. හේතු කියන්නේ මේ කරන කියන හිටන දේ වචී කාය මනු ක්‍රියාකාරකම් යම්මාකාරයක සංකාරයක් වුණනම් වචී සංකාරයක් කාය සංකාරයක් මනෝ සංකාරයක් වුණනම් හේතුවක් බවට පත්වෙනවා. ඒ වචනය ක්‍රියාව සිටුවිල්ල ප්‍රිය මනාපසේ අන්තවාදී අන්තගාමී ලෙස ඇලෙන ආස්වාදනයක් ලබන පිනවා පිනවා කටයුතු කරන සිටුවිල්ලක් වුණානම් ක්‍රියාවක් වුණානම් කතාවක් වුණානම් එක හේතුවක්. ඒ හේතුව නිසා ප්‍රිය දේට ඇලෙනවා. සම්බන්ධතාවයක් අලුතෙන් ඇති වෙනවා. ඒවගේම අප්‍රිය දේටත් කැමැත්තෙන්මයි සියලු පෘථග්ජන ලෝකයා මේ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නේ යම් කැමැත්තක් ඇතුවමයි. ඒ වගේම මනින්නේ ප්‍රියාප්‍රිය අතර මනාප අමනාප දෙක අතර දෝලණය වෙන්නේ කැමැත්තක් ඇතුවමයි. මේ නිසා මේ බුද්ධ දේශනාවේ වචනයක් කිව්වා ඉච්ඡ කියලා. ඉච්ඡ කියන්නේ යම් පුද්ගලයෙකුගේ හිතේ උපදින කැමැත්ත. මේ ඉච්ඡ කියන වචනයට මනාප අමනාප කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඡන්ද කියන වචනේත් බුද්ධ දේශනාවේ මාගධී භාෂාවේ මේ ඉච්ඡට කැමැත්තට මනාපයට තියෙනවා. තවත් වචනයක් තියෙනවා නන්දි. නන්දි රාග සහගත. නන්දි කියන්නේ ඒත් කැමැත්. එනිසා මේ නන්දි මනාපය කැමැත්ත ඉච්ච චන්ද චන්ද රාගය මේ සියලු වචන හිතක උපදින දේවල්. වෙන කොහෙවත් එහෙම ලෝකේ ඔය චන්දයක් ඉච්ච කැමැත්ත මනාපය නන්දි මේ වගේ දේවල් උපදින්න බෑ. උපදින්නේ නෑ. එනිසා තම තමන්ගේ හිතේම උපදින කැමැත්ත පිළිබඳවයි මේ වචන සියල්ලෙන් බුදුහාමුදුරුව මේ බුද්ධ දේශනාවේ මේ මාගදී භාෂාවෙන් දේශනා කරපු මේ උතුම් නිර්මල බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා. එනිසා මේ ඡන්ද කියන කැමැත්ත ඉච්ඡ මේ ඡන්දය හිතේ ඇති වෙනවා හොඳටත් නරකටත්. මේ ඡන්දය ඡන්දා දෝසා බය මෝහ සතර අගතිය දුකතිය මේ පැවැත්ම අපායන්නට උපකාර වන දේ තමයි ඡන්දා දෝසා බය මෝහ. ඒකත් පටන් ගන්නේ ඡන්දේ. ඒ වගේම ඡන්ද විරිය චිත්ත විමංසා සතර ඉද්ධිපාද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මුල්ම අවස්ථාව. ඒ නිසා හිතක ඇතිවන කැමැත්ත ඉච්ඡ ඡන්දය මනාප අමනාප බව දෙආකාරයි. මේ නිවන් දකින්නත් හොඳ වැඩක් කරන්නත් යහපත් වැඩක් කරන්නත් පින්කමක් කරන්නත් කුසලයක් කරන්නත් කැමැත්තක් ඡන්දයක් මනාපයක් තියෙන්න ඕන. ඒ වගේම හොරකමක් වැරදි වැඩක් පාපී වැඩක් අකුසල් සිතකින් කරන වැඩක් කරන්නත් පුද්ගලයෙක් තුළ කැමැත්තක් ඇති වෙන්න ඕන. කැමැත්තක් නැතුව චේතනාවක් උපදින්නේ නැහැ. එනිසා බුද්ධ දේශනාවේ දේශනා කළා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. කම්ම කියන්නේ ඒ කැමැත්ත නිසා කරන ක්‍රියාව නිසා ඒ ක්‍රියාව කරලා ඉවර වූ මොහොතේ පටන් තමන් පසුපස හොඳින් හෝ නරකින් හෝ යහපතින් හෝ අයහපතින් හෝ යම් පළවිපාකයක් උරුම වෙනවා නම් ඒ සියලු දේ කම්ම කියන වචනයෙන් බුද්ධ දේශනාවේ දේශනා කළා. එනිසා දැන් පින්කම පුණ්‍ය කර්ම අකුසල කම්ම පාප කම්ම මේ නිසා මේ ඡන්දයෙන් කැමැත්තෙන් තමන් කරපු දේ චේතනාවක් ඇතුව කළා නම් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එනිසා පින්කමක් කරන්නත් මේ චේතනාවක් කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත නැතුව සිතේ ඒ වගේ දෙයක් කරන්න බෑ. ඒකයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කිව්වේ. හැබැයි අපිට යමක් අත්තරින්නත් මේ හිතට එන නරක දේවල් රාගය අත්තරින්න රාගක්ඛය කරන්න ද්වේෂය අත්තරින්න අලෝභ අධේශ අමෝහ කරන්න මෝහය අත්තරින්න මෝහක්ඛය කරන්න ඒත් කැමැත්තක් තියෙන්න ඕන. එනිසා මේ හිතේ උපදින වැරදි දේ හිතෙන් අයින් කළා අස් කරන්න පජහති පහනාති පස්සති එමණනම් අනුපස්සනා කරන්න අනුස්සති වඩන්න ඒත් කැමැත්තක් ඕන. කැමැත්තක් නැතුව ඒකත් කරන්න බෑ. ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන මේ ධර්මය යථාභූත ඥාන දර්ශනයෙන් නියම ආකාරයට දැක්කහම ඒ කැමැත්ත ඇති වෙනවා. මේ කැමැත්ත නැතුව අපිට නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කැමැත්ත ප්‍රියාප්‍රිය කියන මේ ගතිය නිවැරදිව තේරුම් ගත්තාම පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති මේ අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක්ඛාර සත්‍යය කිව්ව ත්‍රිපරිවට්ටේ තමයි පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. ඒ කියන්නේ පිරි අපිරි දෙකම සිඳ දකින්නට කැමැත්තක් ඇති වෙන්න ඕන. ඒ ප්‍රියදේට ඇලීම තිබුණොත් එතන අර ඡන්දා දෝසා බය මෝහ කියන අගතියට දුගතියට යනවා. ඒ වගේම ඒකේ මිදි නිදහස් වුණොත් ඡන්ද විරිය චිත්ත විමංසා මේ සතර ඉද්ධිපාද උපදිනවා. ඒ නිසා මේ නරක දේ වැරදි දේ කිලුටු දේ කෙලෙස් දේ අර දුක උපදවන දේ අපි දැනගෙන කැමැත්තෙන්ම ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම ඒ කුණු කිලුටු කෙලෙස් දේ කැමැත්තෙන්ම හිතෙන් ඉවත් කළා ඒවා නොකර ඒවා අකරණීය ධර්ම හැටියට තේරුම් අරගෙන එවන් විදි නිදාස් වීම කුසල ධම්ම හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කරනවා. එතකොට පාප කම්ම, පුණ්‍ය කර්ම, අකුසල කම්ම තුනම කම්ම. කම්ම කිව්වේ ඒ කරපු ඒ ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව කරපු වෙලේ ඉඳන් ඒ පින්කම නිසා තමන්ට යම් සුගතියකට යම් යහපත් තැනකට යම් කාම ලෝකයකට යන්න අතරමං වෙන්න ඉඩ ලැබෙනවා. ඒ පුණ්‍ය ක්‍රියාව උපාදානය කරගත්තොත්. ඒ වගේම ඒ කුසල ධම්මයක් හැටියට කැමැත්තෙන්ම ඒක අත්හැරියොත් කුසල ධම්ම කියන්නේ කුණු සලාහැර අත්හැර එකෙන් මිදී නිදහස් වීම තමයි කුසල ධම්ම. කුසල කම්ම වෙන්නේ නැහැ කොහේවත්ක කුසල ධම්ම. පුණ්‍ය ධර්ම වෙන්නේ නැහැ පුණ්‍ය කම්ම. අකුසල කම්ම ධම්ම වෙන්නේ නැහැ. පාප කම්ම ධම්ම වෙන්න බෑ. ඒ නිසා අර කුසල කර්මයක් කරාට පස්සේ කුසල ධම්මයක් කළාට පස්සේ කිසිසේත්ම ශේෂයක්වත් අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලිය. ඒකේ අපිට ඵල විපාක උරුම වෙන්නේ නැහැ. අපි මිදී නිදහස් වෙනවා. ඒ මිදී නිදහස් වෙන දේ කුසල ධම්ම. මිදී නිදහස් නොවන දේ පුණ්‍ය කම්ම වෙන්න පුළුවන්, පාප කම්ම වෙන්න පුළුවන්, අකුසල කම්ම වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කළේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියලා. මේ ධර්මය ධම්ම සහ කම්ම දෙක අතර වෙනස තේරුම් අරගෙන දෝතාවයේ තේරුම් අරගෙන යම්කිසි පුද්ගලයෙකුට මේ ධර්මයෙහි හැසිරීමටත් අධර්මයෙන් වෙන්වීමට විනයෙහි පිහිටා ක්‍රියා කිරීමත් ණය වෙන වැඩවලින් නිදහස මිදී නිදහස් වීම. යම්කිසි කෙනෙක් ණය වෙනවා නම් පැවැත්ම පවත්වාගෙන යනවා. වැය කරන්න ඉදිරියට ඉතුරු වෙනවා. වැය කරන්න නැවත ඉපදෙන්න ඕන. මේ හැම කෙනෙක්ම නැවත ඉපදෙනවා නම් යායන් තණ්හා පෝනෝ භවිකා නම් පුනපුනා බවටපත් වෙන්නේ නැවත නැවත අලිතෙන් බව තියෙන නිසායි නැවත ඉපදින්නේ. ඒ නැවත ඉපදින්නේ වැය කරන්න. වැය කරන්න හේතු වෙන්නේ අර කම්ම. පුණ්‍ය කම්ම වැය කරන්න ඕන, පාප කර්ම වැය කරන්න ඕන, අකුසල කම්මත් වැය කරන්න ඕන. හැබැයි කුසල ධම්ම වැය කරන්න ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ණය ගන්න දිනුවක් නැහැ. ණය මිදී නිදහස් වෙනවා. ඒ අනුව මේ රාග දේශ මෝහ තුනම හිතෙන් ඉවත් කළාට පස්සේ මිදී නිදහස් වෙනවා. ඒකට කියනවා විමුක්තිය කියලා. ඒ නිසා විමුක්ති මාර්ගය කියන්නේ මෙන්න මේ කරුණු දෙක හොඳට තේරුම් ගන්න ඕන. පුණ්‍ය කර්ම, කුසල ධම්ම. මේක දෙකක්. මේක එකක් එහෙම නෙමේ. ආසට පොළොමෙන් මේකේ දෙපැත්තක් තියෙන්නේ. කුසල ධම්ම මේ ණය ගන්න දෙනුවෙන් මේ පැවැත්මෙන් මේ දුක් විඳීමෙන් මේ නැවත නැවත ඉපදෙන ස්වභාව ධර්මෙන් ස්වභාවයෙන් මිදී නිදහස් වන දේ කුසල ධම්ම. නැවත නැවත දුක් විඳ විඳ යලි යලි ඉපදී ඉපදී මේ ගමන යන සියලු දේ එක්ක පුණ්‍ය කර්ම, එක්ක පාප කම්ම, එක්ක අකුසල කම්ම. මේ තුනම මේ දෙපැත්තම තේරුම් ගන්න ඕන. මේ දෙකම තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ නිවන් දකින්නට උපකාර වන ධර්මය නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුගේ හිතේ තමා මේ ඡන්දය, ඡන්ද රාගය, කාම ඡන්දය, ඡන්ද අර කාම ඡන්ද පරිලාහය, කාම මූර්ජාව ඇති වෙන්නේ. වෙන කොහෙවත් ඇති වෙන දෙයක් නෙමෙයි. වෙන ලෝකේ කිසි තැනක ගහක කොළක ගොඩනැගිල්ලක ඔය ආනවාන කිසි තැනක ලෝකේ අපිට වකින්න බලන්න පුළුවන් වෙන කිසි තැනක ඔය කාමච්ඡන්දය උපදින්න, ඔය ඉච්ච උපදින්න, ඔය පටිච්ච වෙන්නේ නැහැ. ඒ නිසා මේ පටිච්ච වෙන්නෙම ඒ පුද්ගලයාගේ හිතේ තියෙන කැමැත්ත ඉච්ච අනුවමයි. ඉච්ච නැත්නම් ඡන්දේ නැත්නම් මනාපේ නැත්නම් කැමැත්ත නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වෙන්නේ අර කැමැත්තට බැඳීම. ඉච්ච කියන්නේ කැමැත්ත, පටි කියන්නේ බැඳිනවා, සන්ධි වෙනවා, බද්ධ වෙනවා. එකට යම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. එනිසා පටිච්ච වූ ගමම්ම සං උප්පාද වෙනවා. සං උප්පාද වෙන්නේ නෑ පටිච්ච නොවී. පටිච්ච වුණොත් සං උප්පාද වෙනවා, එකෙන් මිදෙන්න බෑ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුළ ලෝකයාට මේ දුකට හේතුව, මේ දුකට නිදානය මූලය ප්‍රත්‍ය හැම තැනකම දේශනා කරනකොට මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන තමා දේශනා කළේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. එනිසා යමෙක් බුදුන් දැක නිවන් දකින්න ඕන නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මූල ධර්මය තේරුම් ගත යුතුයි. පටිච්ච සමුප්පාද ධර්මයේ මූල ධර්මය යම් තාක් දුරට දකිනකම්, දැනීමෙන් එහා ගිය දැක්මක් ලබනකම් ඒ පුද්ගලයාට දහම් ඇස පෑදෙන්නේ නැහැ. ධම්ම චක්කුන් උදපාදි වෙන්නේ නැහැ. නිවන් දකින්න නම් මේ දහම් ඇස පෑදෙන්න ඕන. ඒක නිරන් අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි. එහෙම නැත්නම් චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තන්ති. එනිසා මේ පළවෙනි පියවර චක්කුන් උදපාදි චක්කු කරණී. චක්කු කරණී කිව්වේ මේ දහම් ඇස පෑදෙන්න ඕන, පහදා ගන්න. මේ දහම් ඇස පහදා ගන්න බෑ මේ ඉච්ඡ පිළිබඳව, මේ කැමැත්ත පිළිබඳව, තමන්ගේ හිතේ ඇතිවන ප්‍රිය අප්‍රිය කියන මේ ද්වතාවේ දෙපැත්ත නිවැරදිව තේරුම් ගත්තේ නැත්තම්. මේ තමන්ගේ හිතේ යමක් දැකලා ඇහෙන්, අහලා කනින්, නාසයෙන් ගඳ සුවඳ දැනිලා, දිවෙන් රස දැනිලා, කයට පහසක් දැනිලා, මනසට රමණයක් වෙලා මේ දොරවල් හයක්, ඇහ කන නාසය දිවකය මන කියන්නේ දොරවල් හයක්. මේ දොරවල් හයට අරමුණු වන අර ආගන්තුකෙහි උපගිලිට්ටේන පහයි අධ්‍යාත්මිකව මනසට එන දේවලු අනුව තමා මේ ඉච්ඡ පටිච්ච වෙලා මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ ඡන්දය, චන්ද්‍රාගය, කාමච්ඡන්දය හිතක අලුතෙන් උපදින්. දැන් තවත් කාරණයක් හැම කෙනෙක්ම දැනගත යුතුයි. මේ ඇහෙන් අපි රූපයක් දැක්ක හැටියෙම මෙතෙක් නොතිබූ, මෙතෙක් භාවිතයේ නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා. මේ අලුතෙන් උපදින දේ බුද්ධ දේශනාවේ අනුසය කියලා කිව්වා. මේ අනුසය කියන්නේ මෙතෙක්කල් නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා. ඒ අනුසය සමුදය කියලත් බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල කිව්වා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ සම්පස්සජා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා සම්භවಂತಿ. සම්භවಂತಿ කියන්නේ මේ සම්බිහි වෙනවා, සමුදේ වෙනවා, සං උපාදන වෙනවා, සමුදේ අලුතෙන් උපදිනවා. ඒ සමුදේ මෙතෙක්කල් තිබුණ දෙයක් නෙමෙයි, මේක ඉබේම අලුතෙන් ඉපදුණු දෙයක්. මේක මේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපයට අපි කැමැත්තෙන්ම පටිච්ච වුණොත් සම්බන්ධතාවයක් අලුතෙන් උපදිනවා. එහෙම නැත්නම් අනුසය අලුතෙන් උපදිනවා. මේ උපදුන අලුතෙන් ඉපදුණු සම්බන්ධතාවය නිසා තමයි අපි ඒ දේට ඒ තැනට ඒ ධර්මතාවයට ඒ අවස්ථාවට ඒ පුද්ගලයෙකුට සත්වයෙකුට හෝ කෙනෙකුට ඇලෙන්නේ මේ කැමති වෙන්නේ ආස වෙන්නේ තණ්හා වෙන්නේ උපාදානය කරගන්නේ සංදි වෙන්නේ බද්ධ වෙන්නේ බැඳෙන්නේ ඒ සියලු දේ සිද්ධ වෙන්නේ ඒ නිසා මේක ණය ගන්න දෙනුවක් බවට පත් වෙනවා මේක තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් බුදුහාමුදුරුව විග්‍රහ කරපු ධර්මතාවය මේක බොහොම ගැඹුරු තැනක් හැබැයි ඊටාම සරලයි තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ ධම්මස පෑදෙන්නේ මෙතෙන්දී මේ ධම්මස පෑදෙන්නේ නැහැ මේ සම්බන්ධය අලුතෙන් ඇති වෙන හැටි නියරදි ආකාරයට යථාභූත ඥාන දර්ශනයෙන් යථාවාදී තථාකාරී ලෙස තථාවීදී යථාකාරී ලෙස මේ සම්බන්ධය මේ සං උදේ වෙන හැටි මේ සම්බන්ධය අලුතෙන් වෙන හැටි දැක්කේ නැත්තම් මේ සම්බන්ධය හිත ඇතුලේ අලුතෙන් ප්‍රජනනය වෙනවා ප්‍රභවය වෙනවා නිර්මාණය වෙනවා සකස් වෙනවා නොතිබූ දෙයක් අලුතෙන් ප්‍රභවය වෙනවා ප්‍රජනනය වෙනවා මේකට මේ මාගදී භාෂාවේ වචනයක් දේශනා කළා කියලා තියෙනවා බුදුහාමුදුරුව ලක්ෂ වාරයක් ත්‍රිපිටකයේ සියලු සූත්‍රවල මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා භාවිතා කරලා මේ වචනේ තමයි පජානාති ප්‍රජනනය වෙන බව තමා විසින් තමා තුළින් තමාගේ යහපත සඳහා දැනගත යුතුයි ඒක දැක්මක් ඒ නිසා දැන් මාගදී භාෂාවේ ජානතෝ කියන්නේ දැනුම පසතෝ කියන්නේ පසක් කොට දැකගන්න දැක ගැනීම යෝ පටිච්ච සමුප්පාදං පස්සති පසති කියන්නේ පසක් කොට දැක ගන්නවා මේ පටිච්ච සමුප්පාද ධර්මය දැකගත්ත කෙනෙක් මේ පජානාති කියන එක තේරුම් ගන්නවා දැන් ඔය ඕනෑම සූත්‍රයක අවසාන වචනේ තියෙනවා අවසාන වචනය පජානාති මහා සතරහතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ ආනපාන සති සූත්‍රයේ රාහුලෝවාද සූත්‍රය මේ වගේ ගිරිමානන්ද සූත්‍රය මේ සියලු සූත්‍රවල තියෙන්නේ අවසාන වචනේ පජානාති මේ තමන්ගේ හිතේ අලුතෙන් මෙතෙක් නූපණ්ඩයක් අලුතෙන් ප්‍රජනනය වෙනවා අලුත් වේගයක් මේ වේගයට මහා පුන්නම සූත්‍රය කියවා වේ මත්තතාවය කියලා වේගයක් මත්වීමේ ස්වභාවයක් ස්වරූපයක් අර වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවාගේ වේගයක් අලුතෙන් උපදිනවා ඒ අලුතෙන් ඉපදුණු තැන දෙය මෙතෙක් තිබුණු දෙයක් නෙමෙයි නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා මේ අලුතෙන් උපදින දේ තමා විඥාන ශක්තිය චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන උපාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ආයුහනං ආයුහනං පටිසන්ධි පටිසන්ධි ගතින් ගති නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවති මේ තමයි පටිච්චසමුප්පාද විග්‍රහය මේ බුද්ධ දේශනාවේ 96 ආකාරයක පටිච්චසමුප්පාද විග්‍රහයක් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා මේකෙන් එකයි බුද්ධාගමේ තියෙන්නේ බුද්ධාගමේ ඔය කියන සියලු පටිච්චසමුප්පාද විග්‍රහයන් උගන්වන්නෙත් නැහැ උගන්වන්නත් බෑ දන්නෙත් නැහැ බුද්ධාගමේ තියෙන්නේ එකම පටිච්චසමුප්පාද විග්‍රහය ඔය අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජරා පන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භව මේක තමයි පටිච්චසමුප්පාද විග්‍රහය හැටියට බුද්ධාගමේ හැම තැනකම කියන්නේ දන්නේ තේරුම් ගත්තේ නමුත් මේ හිතේ ඇතිවන ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම මේ බුදුහාමුදුරුව විභංග ප්‍රකරණේ පත්‍ය නිද්දේශ උද්දේශවල 96 ආකාරයකින් විග්‍රහ කරලා තිනවා මේක පැහැදිලිව විභංග ප්‍රකරණේ මහවග්ග පාළියේ ඒ වගේම දීඝනිකායේ මහා නිධාන මහා ප්‍රධාන සූත්‍රවල මේ විග්‍රහයන් විග්‍රහ කරලා තිනවා මේවා සමහර විට යම් හේතුන් නිසා මේ පටිච්චසමුප්පාද ධර්මයේ වැහි යනකොට මේවා වැහිලා ගියා මේවා කෙනෙකුට තේරුම් ගන්න බැරි විදිහට අද යටපත් වෙලා වැහිලා ගිහිල්ලා විශේෂයෙන්ම මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන රාග මුල ద్వේෂ මුල මෝහ මුල උදුරා දමන්නට උපකාර වන්නා ඌ පටිච්චසමුප්පාද විග්‍රහයක් මේ විභංග ප්‍රකරණයේ කුසල මූල නිද්දේශය හැටියට බුදුහාමුදුරුව පැහැදිලි කළ නිර්දේශ කළ දේශනා කරලා තියෙනවා ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් අකුරෙන් විභංග ප්‍රකරණය ලියවිලා තියෙනවා නමුත් අද භාවිතයේ නැහැ මොකද ඒක ආගමට ගැළපෙන දෙයක් නෙමෙයි ආගම තියෙන දිගින් දිගටම හොඳ යහපත් ලෝකයක් පවත්වාගෙන යන්න අර හොඳ යහපත් ලෝකයක් පවත්වාගෙන යෑම තමයි ආගමේ එකම පරමාර්ථය ඒක හොඳයි ඒක යහපත් හැබැයි නිවන ඒකෙම ඇහිලා යනවා ඒ නිසා ඔය රාජ්‍ය සැප සිටු සැප දේව් සැප බෝසත් පෙරුම් පුරපුර මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන ගිහිල්ලා අර රාජ්‍ය සැප සිටු සැප කෙලවර නිවන් දකින්න දකි මේ කරන ප්‍රාර්ථනාවක් යදීමක් ඉල්ලීමක් තමයි ආගමේ තියෙන්නේ නමුත් ධර්මයේ එහෙම එකක් නැහැ බුදු දේශනාවේ තියෙන්නේ අප්පමා දේන සංපාදේතබ්බ මේක අද අදම කරගති උත පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදිත මේක පච්චුප්පට්ඨිතා හෝති පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොත තුළ මේ වර්තමානීයම අපි කරගත යුතු දෙයක් මේ ධර්මයේ දැනගෙන වර්තමාන මොහොත තුළයි නිවන් දකින්න පුළුවන්න්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මේ මෙලොවදී මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ මේ පරම පවිත්‍ර සීසත් ධර්මයේ ශ්‍රවණය කරපු අවස්ථාවේ වර්තමාන මොහොත දුල කරගත හැකි කරගත යුතු දෙයක් මිසක කල් දැමිය හැකි කල් දැමිය යුතු දෙයක් මෙතන කොහෙවත් බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ දේශනා කරලා නැහැ. නමුත් මේක අර මතු උපදින ආත්මයක දෙව් මිනිස් සැප ලබා බෝසත් පෙරුම් පුරපුරා මේ නිවන ප්‍රමාද කිරීම බුද්ධ දේශනාවට එකඟ නැහැ විරුද්ධයි. ඒ නිසා හොඳට කල්පනා කරගන්න ඕනේ මේ උතුම් බුද්ධ දේශනාව ඒ විදිහට මේ මහායානික සංකල්ප නිසා උපනිෂද් ධර්මයේ බලපෑම නිසා මේ විදිහට මහා සාංගික නිකායේ මහායානය අර එකම යානය මහායානය ලෞතුරා බුදු බව ලබලා මිසක කෙනෙකුට නිවන් දකින්න බෑ කියන මතයක් මහායානික එහෙම නැත්නම් මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ලංකාවතර සූත්‍රයේ ඒ වගේම තවත් බොහෝ මංජුස්සී බෝසතාණන් ලිව්ව පාරමිතා සූත්‍ර 21 මේ බුදුහාමුදුරුව දේශනා නොකළ සූත්‍ර ගණනාවක් තියෙනවා මහා සාංගික නිකායේ. ඒ සියලු තැන්වල මේ පටිච්චසමුප්පාද ධර්මයට විරුද්ධ වූ දේවල් දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමයි ආගමක් මතුනේ ධර්මයේ යටපත් වුණේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සම්උප්පාද වීම තේරුම් ගත්තොත් මිසක මෙතෙන්දී මේ ඉච්ඡ නිවැරදිව තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ ඉච්ඡ තේරුම් ගන්න තාකල් ත්‍රිලක්ෂණය තේරුම් ගන්නත් බෑ. මේ ඉච්ඡ කියන කැමැත්ත හිතේ ඇති වෙන්නේ මේ ඉච්ච විවිධාකාරයෙන් බුද්ධ දේශනාවේ විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. යම් තැනක බුද්ධ දේශනාවේ ඉච්ච කියන වචනේ තියෙනවා නම් ඒ තමන්ගේ හිතේ ඇතිවන ප්‍රියා අප්‍රිය බව කැමැත්ත මනාපය නන්දි චන්දය වෙන මොකක්කත් නෙමේ. ඒ නිසා තමන් හැම තිස්සෙම මේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තට හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඒ කැමැත්තට ප්‍රිය බවට බැඳිනවා ඇලිනවා උපාදානය කරගන්න අල්ලගන්න අයිති කරගන්න එකතු කරගන්න ගොඩගාගන්න. ඒක නිසා ඒ කැමැත්තට බැඳීම පටිච්ච. මේ පටිච්ච වූ ගමන් සම්බන්ධතාවයක් අලුතෙන් ඉපදෙනවා මයි. පටිච්ච වූ ගමන් චක්කුංච පටිච්ච රූපේජ උපජ්ජති චක්කු විඥාන. සෝතංච පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥාන. ගානංච පටිච්ච ගන්ධං උපජ්ජති ගාන විඥානං. ජීවා පටිච්ච රසා උපජ්ජති ජීවා විඥානං. කාය පටිච්ච පොඩ්ඩම්බ උපජ්ජති කාය විඥානං. මනාච පටිච්ච ධම්මේ උපජ්ජති මනා මනෝ විඥාන. ඒක නිසා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් රූප ශබ්ද ගන්ධ සුගන්ධ රස සුව පහස ධම්ම කියන බාහිර ආයතන හයට පටිච්ච වෙනවා. කැමැත්තෙන්මයි පටිච්ච වෙන්නේ. මේ පටිච්ච ඌදේ ප්‍රියමනාප ඌදේ ඊළඟට දෙවන පියවරකින් පටිච්ච වෙනවා. ඒකට කියනවා අභිච්ච. අභිච්ච අභිජ්ජා කියලා කියන්නේ අභිච්ච. මේ ඉච්ච දැඩිසේ දැඩි ලෝභෙන් දැඩි ආශාවෙන් දැඩි කැමැත්තෙන් ඒ ඉච්චට බැඳෙන එක අභිච්ච. පටිච්ච නූනොත් අභිච්ච වෙන්නේ නැහැ. මේ ඉච්ච පටිච්ච වෙනවා පටිච්ච අභිච්ච වෙනවා. අභිච්ච ඌ ගමම්ම ඒක යම් ආස්වාදනයක් සුවයක් සතුටක් සොම්නසක් තියෙනවා. ඒ ලැබෙනවා. ඒක පිනව පිනව ඉන්න පුළුවන්. ඒ පිනව පිනව ඒක දිගින් දිගටම රෝධ ගහලා පිනව පිනව ඉන්න ඒක නිච්ච කරගන. ඉච්ච නිච්ච වෙනවා. ඉච්ච නිච්ච වෙනවා කියන්නේ ඒ කැමති ඌදේ මම මගේ මගේ කොට මගේ වසඟේ පාත්ව ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක තමයි නිච්ච. ඒ නිසා ඉච්ච පටිච්ච වෙනවා පටිච්ච අභිච්ච වෙනවා අභිච්ච නිච්ච වෙනවා. නිච්ච ඌ ගමම්ම අර යම් ආකාරයක මේ හිතේ විසිරීමක් ඇති වෙනවා. මේකට කියන උද්දච්ච. මේ උදාසූසිතක් ඇති වෙනවා. ඒ ප්‍රිය වූ මනාප වූ මිහිරි වූ දේ තමන්ගේ වසඟේ දිගටම පවත්වාගෙන යෑමේ කැමැත්ත නිසා හිත උදහස් වෙනවා. හිත විසිරෙනවා. හිත විස්සෝප වෙනවා. හිතේ දැඩි ආශාවක් අවශ්‍යතාවක් ඇති වෙනවා. ඒක තමයි උද්දච්ච. මේ උද්දච්චය නිසා පහත් වැඩ කිරීමේ කැමැත්තක් ඇති වෙනවා. ඒක කුක්කුච්ච. කිලුටු දේ කුණු හැරීමේ අවශ්‍යතාවයක් කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. ඒක කුක්කුච්ච. මේක නිසා මේ උද්දච්ච කුක්කුච්ච කියන දෙක හිතට ඇති වුණාම පාපිච්ච අත්තිච්ච ලාභිච්ච මරිච්ච මහේච්ච කියන ඉච්ච පහක් හිතක අලුතෙන් උපදිනවා. එතකොට දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ කැමැත්ත මේ මනාපය මේ ඡන්දය නිසා කොච්චර දිගට මේ හිතේ මේ කිලුටු ගති මේ කෙලස් ගති මේ පාපකාරී වැඩ කරන පාපිච්ච ඇති වෙනවද කියන එක. ඒ නිසා මේ හිතේ අවසාන වශයෙන් මේ විඥානයේ චිත්තයේ කිලුටු කැමැත්තක් ඇති වෙනවා. ඒක විචිකේ ඉච්ච. දැන් හොඳට තේරුම් ගන්න ඕන ඉච්ච 10ක් බුදු දේශනාවේ තියෙනවා. විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. පටිච්ච අභිච්ච නිච්ච උද්දච්ච කුක්කුච්ච ලාභිච්ච අත්තිච්ච මරිච්ච මහේච්ච මේ විචිකිච්ච. මේ 10ම නිසා තමයි පුද්ගලයේ මේ රාගයෙන් ප්‍රියදේට ඇලින්නේ ආස්වාදනයක් ලබන්නේ සොම්නසක් ලබන්නේ පිනව පිනව කටයුතු කරන්නේ. මේක නිසා තමයි මේ සංසාරයේට නැවත නැවත යලි යලි මතු මතු බැඳින්නේ. යායන් තණ්හා පෝණෝ භවිකා తత్ర తత్ర අභි නන්දනි. එතන එතනම తత్ర తత్ర එතන එතනම අභිනන්දනෙන් බැඳිනවා. මේක තමයි සංසාර ගමන යන්නට දුක නිර්මාණය වෙන්නට දුකට මුල් වූ නිදාන වූ හේතුව ප්‍රත්‍ය වූ හේතුව. ඒ නිසා මේ දුක මේ සංසාර ගමන මේ ඉපදී ඉපදී මැරි මැරි දුක් විඳ විඳ වයසට යෑමෙන් ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම උරුම වීමේ යන්නේ තමන්ගෙම හිතේ ඇති වූ ඉච්ඡ කැමැත්ත ඡන්දය මනාපය නිවැරදිව තේරුම් ගන්න බැරි වෙලා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා මේ කැමැත්තට පුද්ගලයා බැඳිනවා බද්ධ වෙනවා සන්ධි වෙනවා අන්ධ ලෙස බද්ධ වෙනවා මේකේ තමයි මේකේ ලෝකේ ස්වභාවය ඒ නිසා මනස අඳුරු වෙනවා ඒ නිසා අන්ධ වෙනවා අර ප්‍රිය දෙයට යම් කිසි කෙනෙක් පටිච්ච වෙලා අභිච්ච වෙලා නිච්ච වූ ගමන් කළ යුතු නොකළ යුතු දේ දන්නේ කරණීය අකරණීය ධර්ම තේරුම් ගන්න බෑ ඒ අනුව ඒ පුද්ගලයා අර විචිකිච්ඡාවෙන් උද්දච්චකමින් කටයුතු කරන තත්ත්වයකට පත් වෙනවා හිතේ විසිරුණු බවක් ඒකාග්‍රතාවේ නැති වූ බවක් හිතට ඇති වෙනවා හිත විසිරෙනවා විස්සෝප වෙනවා කම්පණයට පත් වෙනවා මේ සියලු දේ වෙන්නේ මේ කැමැත්ත හරියට තේරුම් නොගෙන මේ තමන්ගේ හිතේම ඇති වූ කැමැත්තට හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා අන්තවාදී ලෙස අන්තගාමී ලෙස ඒ කැමැත්ත දිගේ රවුම් ගහලා රෝධ ගහලා ඒක ඒකම සැපයි ඒකම මනාපයි ඒකම මිහිරි කියලා හිතන නිසා. නමුත් සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. මේ කැමැත්ත නිසා අපි මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය අපේ කැමැත්තට අනුව අපිට ඍෂි පරිදි මනාප පරිදි නවත්තන්න පවත්තන්න පුළුවන් ලෝකයක් ධර්මතාවයක් මේ පැවැත්ම තුළ කවඩක්කත් නෑ කොහේවත් නෑ කාටවත් බෑ. එනිසා මේ ලෝකේ භ්‍රමණය වෙනවනම් කාලය ගෙවිල යනවනම් ඒ සියලු දේ සබ්බේ ධම්මා අනත්තාති සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු දේ දුකටයි හේතු වෙන්නේ යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තද නත්තා තද නත්තං එතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති එනිසා මම කොට මගේ කොට මගේ වසඟේ යමක් පවත්තන්නේ යම් කිසි කෙනෙක් උත්සාහය වීරයක් දරනවා නම් ඒ පුද්ගලයා අනාථ වෙලා අතරමං වෙලා දුකටපත් වෙනවා ඒක නියත ධර්මතාවයක් ඒකයි බුද්ධ ධර්ම ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේකෙන් මිදී නිදහස් වෙන්නේ කොහොමද මේ තමන්ගේම හිතේ ඇති වූ කැමැත්තටයි ඔය තදින්ම අන්තවාදී ලෙස අන්තගාමී ලෙස පුද්ගලයෙක් ඇලෙන්නේ ඒවගේම ගැටෙන්නේ තරහ යන වෛරය ක්‍රෝධයත් ඔය කැමැත්තක් නිසාමයි. කැමැත්තක් නැතුව වස්කවි කියන්න බෑ පලි ගහන්න බෑ ශාප කරන්න බෑ අනි පුද්ගලයට විරුද්ධ වැඩ කරන්න බෑ අපුඥාපි සංකාරයක් කරන්න බෑ. එනිසා මේ කැමැත්තෙන්මයි මේ ඉච්ඡ නිසාමයි මේ ඡන්දය නිසාමයි අර ඡන්දා දෝසා භයමෝහ හිතක ඇති වෙන්නේ. ඒවගේම මේ කැමැත්තක් නිවන් දකින්නත් තියෙන්න ඕන. මේකෙන් මිදී නිදහස් වෙන්න කැමැත්තකුත් තියෙන්න ඕන. මේ වැරදිදෙන් වැරදි බව දැනගත්තට පස්සේ ඒ වැරදිෙන් මිදී නිදහස් වීමට උත්සාහ දන්වන අන්න ඡන්ද විරිය චිත්ත විමංසා කියන සතර ඉද්ධිපාද පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ ඉච්ඡ 10ක් විග්‍රහ කළා මේ වෙන විට ඉච්ඡ පටිච්ච අභිච්ඡ නිච්ඡ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ච පාපිච්ච මරිච්ච මහිච්ච අත්තිච්ච ලාභිච්ච තවිච්චක් තව මේ ඉච්ච කියන වචනේ අනිපැත්තටත් බුදුහාමුදුරුවෝ වචනයක් දේශනා කළ තියෙන එක ධර්මතාවයක් එක කම්ම නෙමේ එක ධම්ම මේක තමා අපිච්චස්සායන් දම්මෝ නායන් දම්මෝ මහිච්චස් අපිච්චස්සායන් අපිච්ච කියන්නේ මේ තමන්ගේ හිතේ ඇති වූ ඉච්ඡ අවසන් කරනවා ඒ ඉච්ඡ සහ මුලින් හිතෙන් ඉවත් කරනවා අපිච්චසයන් ධම්මෝ කියේක එනිසා යම් කිසි කෙනෙකුට මේ ඉච්ච අපිච්ච කරන්න නම් ඒ පුද්ගලයාට බුදුහාමුදුරුවෝ ක්‍රමයක් ක්‍රමවේදයක් පැහැදිලිව දේශනා කර පදාල. මේක තමා අපි ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් අටක්කරා තීන පදා කියලා බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. මේක නිවන් දකින්නට උපකාර වන අවසාන නිට්ටාව අනත්ත ලක්ෂණ සූත්‍රයේ සියලු අනුධම්ම සූත්‍රවල තව මේ බුද්ධ දේශනාවේ නිවන් දකින්නට උපකාර වන ආකාරයේ දේශනා කරපු සියලු දූත්‍රවල මේ අවසාන මේ ඉච්ඡ නිච්ඡ අවසන් කරන්නට අපිච්ඡතාවයට පත් වෙන්නට උපකාර වන ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කළා අකුරු 8කින් පද 3කින් සමන්විත වූ විග්‍රහයක්. මේක තමයි අනිච්ච දුක්ඛ අනත්ත. මේ මාගධි භාෂාවේ පද 3යි අකුරු 8යි. අනිච්ච දුක්ඛ අනත්ත. මේක දෙපැත්ත ද්වතාවයේ තේරුම් ගන්නත් ඕනේ. අපි අනිච්ච අනුපස්සනා කළ යුත්තේ හිතේ ඇති වෙන අර නිච්ච ගතිය හිතෙන් අයින් කරන්න පජාති පානාති පස්සති. අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජාති. දුක්ඛ අනුපස්සී විහරති සුඛ සංඥා පජාති. අනත්ත අනුපස්සී විහරති අත් සංඥා පජාති. මේක නිසා මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණය කන කපාදැමීමට කෙලෙස් කපාදැමීමට උපකාරක ධර්මය තමා ත්‍රිලක්ෂණය. කන කන කියන්නේ කපාදැමීම. මේ කෙලෙස් කපාදාන්න අර නිච්චසේ සුඛසේ අත්තසේ යමක් ගැනීම බැලීම විඳීම පිනවීම තමා දුක කෙලෙස් උපදින්න. ඒ කෙලෙස් කපන්න පුළුවන් වෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත ගතිය අයින් කිරීම. මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත තේරුම් ගත්තොත් නිබ්බිදා කියන තත්වයට පුද්ගලයා නිබ්බින්දං නිබ්බින්දති. ඒ අනුව නිබ්බිදානුපස්සනාව තමයි සාක්ෂාත් කරගත යුතු ධර්මය. ඒ අනුව අර චන්දරාගය අභිනන්දනය නන්දි කැමැත්ත සහ මුලින්ම පටි නිස්සග්ග වෙනවා. සබ්බූපදි පටි නිස්සග්ග වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ ත්‍රිලක්ෂණය යථා පරිදි තේරුම් ගන්නා තාක්කල් ද්වතාවේ සහිතව නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත මේ වචන තුන නිවැරදිව තේරුම් ගන්න තාක්කල් ද්වතාවේ සහිතව නිවන් දකින්නට කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ මාගධි භාෂාවේ බුද්ධ දේශනාවේ මේ දේශනා කරපු දේ අනිච්ච දුක්ඛ අනත්ත වෙන කිසිම භාෂාවකට පරිවර්තනය කරලා පදපර්ම ලෙස මේ නිවැරදි අර්ථය මතු කරලා පෙන්වන්න අමාරු. එනිසා බුදුහාමුදුරුවෝ කිව්වා මේ අටක්කරා තීන පදා කිසි භාෂාවකට විශේෂයෙන්ම ඡන්දස් වෛදික භාෂාවට පදපරම ලෙස පරිවර්තනය කරන්න එපා කියලා මහාවග්ග පාළියේ බුදුහාමුදුරුවෝ විනය නීතියකුත් පනවලා තියෙනවා. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛ අත්ත තේරුම් ගන්නා තාක්කල් මේ නිවන් දකින්නට මාර්ගය ව්‍යුත්පත්ත කරගන්න බෑ. අර ධම්ම චක්කුන් උදපාදි වෙන්නේ නැහැ. අර ඉච්ඡ හරියට ඉච්ඡ 10ක් තියෙනවා. 10යි නිවන් උපකාර වන එකයි 11යි. මේ ඉච්ඡ 11ම යම් කිසි කෙනෙක් තේරුම් ගන්න ඕන පජානාති කියලා වචනේ මේකයි කිව්වේ. මෙයා මේ තමන්ගෙම හිතේ උපදින දේවල් මිසක් තමා තුලින්ම තමා විසින් දැකිය යුතු දේවල් මිසක් වචනවලින් අහලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේ සියලු ඉච්ඡ ඡන්දය කැමැත්ත නන්දි මේ කියනවා තමන්ගේ හිතේ උපත ලබන්න. වෙන කොහෙවත් උපත ලබන දේවල් අනික් මිනිහාගේ උපත ලබන හිතේ උපත ලබන දේ තමන්ගේ හිතේ වෙනස් ආකාරයකටයි උපලබන්. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕනේ මේ තමා තුලින් තමාගේ හිතේ ක්‍රියාත්මක වන ආකාරය නිවැරදිව දැන හඳුනා ගැනීම ප්‍රජනනය වෙන ආකාරය ප්‍රභවය වෙන ආකාරය නිර්මාණය වෙන ආකාරය දැකීම තමා පජානාති. ඒ නිසා ඒක තේරුම් ගත්තොත් නිවන් දකින්නවා. තේරුම් ගත්තේ නැත්නම් නප්පජානාති. නප්පජානාති නම් ඒ පුද්ගලයාට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ. ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ පුද්ගලයාට මේ නිවන් මාර්ගය විවෘත කරගන්න බෑ. මේ අනිච්ච දුක්ක අනත්ත නිවැරදිව තේරුම් අරගෙන තමන්ගේ හිතේ ඇතිවන වැරදි තීරණය වූ නිච්ච සුඛ අත්ත කියන තුන කපලා ඉවත් කරලා හිතෙන් අයින් කරලා අස් කරලා දානක. මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරලා නිච්ච සුඛ අත්ත ඉවත් කිරීමත් සමගම හිතේ ඇතිවෙනවා උපේක්ඛා කියලා ගතිය. උපේක්ඛා කියන ගතිය. ඒ උපේක්ඛා කියන ගතිය මතුවෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්ත නිවැරදිව තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත හිතෙන් කපලා දැමීම. ඒක තමයි ත්‍රිලක්ෂණය. ඒ තත්ත්වයට පත් වුණාමයි නිබ්බිදා කියන නොබැඳුණු තත්ත්වය. බැඳීමෙන් බැමිතුනෙන් නිදහස් වීම තමයි නිබ්බිදා. නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුච්ඡති විමුක්ති ඥාන දර්ශනං හෝති. එමනම් පටි නිසග්ගානු පස්සී විහෙරති සබ්බූපදි පජහති. මේක තමයි බුද්ධ ධර්මයේ හරය. මේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල ලෝකයාට මේ ධර්මයේ දේශනා කළේ මේ සංසාර රිය ගමන යලි යලි බැඳි 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 යායන් තණ්හා පෝන භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී කියන තත්වයෙන් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සමුදය වෙන ආකාරය පෙන්වා දෙන්න තමයි මේ මහා නිධාන සූත්‍රයේ මහා ප්‍රධාන සූත්‍රයේ ඒ වගේම අර පත්‍යා උද්දේශේ මේ ඉච්ඡ 10 විග්‍රහ කළේ. මේ ඉච්ඡ 10 තේරුම් ගන්නා තාක්කල් මේ පටිච්චසමුප්පාද විග්‍රහය නිවනට උපකාර වන ආකාරයට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා පින්වතුනි මේ ඉච්ඡ කියන කැමැත්ත ඡන්දය කැමැත්ත නන්දි කියන මේ වචනවලින් හැමතැනින්ම හැම වචනයකින්ම විග්‍රහ කළේ තමන්ගේ හිතේ ඇතිවන තම තමන්ගේ හිතේ ඇතිවන දෙයක් මේක. මේක ලෝකෙහෙම කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. මේක වෙන කාටවත් වෙනස් කරන්න පුළුවන්කම නැහැ. දැන හඳුනා ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා තමන් ඕන මේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තෙන් මිදෙන හැටි තේරුම් ගන්න. මේ කැමැත්ත හරිද වැරදිද කියන එක සෝ සතෝ ආස සති සෝ සතෝ පස්ස සති. මේ කාශ්‍රය කළ යුතු යහපත් දෙයක්ද මේ කාශ්‍රය නොකළ යුතු යහපත් දෙයක්ද සේවිතබ්බා ධර්මයක්ද අසේවිතබ්බා ධර්මයක්ද කියන එක තීරණය කරන්න ඕන තමන්. ඒ සඳහා දහම් ඇස ධර්මඥානය යථාභූත ඥාන දර්ශනය තමා තුළ ඇතිවේ. එනිසා තමා තුළ මේ ප්‍රියදේට ඇලීමක් කියන ගතිය තියෙනවා නම් කැමැත්ත අප්‍රිය දේට ගැටීම කියන වැරදි දේ තියෙනවා නම් ප්‍රියාප්‍රියතර අන්තවාදී ලෙස මනින හිතක් ගතියක් තියෙනවා නම් කැමැත්තක් ඒ පුද්ගලයාට කවදක්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කමන්නේ නැහැ. මේ ධම්මැස පාදගන්න බෑ. මේ ධම්මැස පාදගන්න නම් තමන්ගේ හිත පිළිබඳවම තමන්ගේ හිතේ ඇතිවන ඒ කැමැත්ත ඡන්දය පිළිබඳවම තමන් මේ දෙපැත්ත තේරුම් ගත යුතුයි. මේක තමයි හේතුව. හේතුව තමන්ගේ හිතේ ඇතිවන ප්‍රියාප්‍රිය බව, එහෙම නැත්නම් ඡන්ද, එහෙම නැත්නම් කැමැත්ත, එහෙම නැත්නම් මන අපේ නන්දි මේ වචනවලින්. ඒ කැමැත්ත අනුව තමන් අර දෙයකට තැනකට අවස්ථාවකට ධර්මතාවයකට තණ්හා වෙන්නේ, තැනක හා වෙන්නේ, උපාදානය කරගන්න අල්ලගන්න එකතු කරගන්න ඒ අනුව ණය වෙන්න ඒ අනුව ගණදෙනුවකට බැඳින්න ඒ අනුව වැය කරන්න ඉස්සරහට ඉදිරියට සිද්ධ වෙන්න ඒ අනුව තමයි අලි අලිත් උපදින්නේ යායන් තණ්හා පෝනෝ භවික මේක ඉවත් කරා නම් අර යායන් තණ්හා පෝනෝ භවික වෙනුවට එතෙන්දි නත්ති දානි පුනබ්බව පුන පුනා බිහිවීම මේ පිළිබඳ ගතිය මේ කැමැත්ත හිතෙන් අයින් වෙනවා ඒ අනුව අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා මේ කැමැත්ත තමන්ගේ හිතේ ඇතිවන කැමැත්ත යම් තාක් දුරට තේරුම් ගත්තොත් මේකේ තියෙන වැරද්ද මේක නිසා තමන්ට උරුම වන විපල විපාක පටිසන්ධින දේ උරුම වන දේ තමන්ට අර සිදුවන කම්ම තේරුම් ගත්තාම ඒ පුද්ගලයාට පුළුවන්කම් තියෙනවා මේකෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න. ඒක තේරුම් ගන්නකම් දහම් ඇස පෑදින්නේ නැහැ, ඥානං උදපාදි වෙන්නේ නැහැ, පඤ්ඤා උදපාදි වෙන්නේ නැහැ. මේ මේ ගැටෙන් මේ වටෙන් විවට්ට වෙන්න බෑ. ඒ තාක්කල් ඒ පුද්ගලයා විඤ්ඤාපනාය පුද්ගලයෙක්. විඤ්ඤාණයෙන් කටයුතු කරන විඤ්ඤාණය හොඳයි ප්‍රියයි මනාපයි කියලා විඤ්ඤාණයෙන්ම කටයුතු කරලා විඤ්ඤාණ ආහාර හොයාගන්නා පුද්ගලයෙක්. නමුත් මේක දැක්ක පුද්ගලයා ධම්මචක්කුන් උදපාදී වූ පුද්ගලයා ඊට පස්සේ පඤ්ඤාපනාය අර විඤ්ඤාණපනාය පුද්ගලයා පඤ්ඤාපනාය කියන ආර්ය තත්වයට පත් වෙනවා. ඒ අනුව මෙතෙක්කල් අනුසෝතගාමී පාරක මාර්ගයක ගමන් කළ ගිය පුද්ගලයා දැන් පටිසෝතගාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අනුව මේ දහම් ඇස පෑදුනහම අනිච්ච දුක්ඛානත්ත තේරුම් නොගෙන නිච්ච සුඛාත්ත අයින් නොකර දහම් ඇස පෑදින්නේ නැහැ. නිබ්බිදා කියන තත්වයට පත්වීම නියත වශයෙන්ම සිදු වුණොත් මේ බැමි තුන දැකලා බැමි තුනෙන් මිදී නිදහස් විය යුතුයි කියන එකයි නිබ්බිදා. ඒ නිසා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියලා ඒ පුද්ගලයා මගඵල සාක්ෂාත් කරගන්නවා. මේ සංසාර බැම්මෙන් වටෙන් බිවට්ට වෙනවා. නේතං තේසං වට්ටං නත්ති කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ තමා මහදාගත්ත වටේකින් මේ තමන් අතරමං වෙලා මේ ගමනට එකතු වෙලා තියෙනවා. මේ රිය ගමන, මේ රිය ගමනේ මිදී නිදහස් වෙන්න නම් මේ තමන්ගේම හිතේ ඇති වූ වැරදි ප්‍රිය බව අප්‍රිය බව ප්‍රිය අප්‍රිය අතර මැනීම රාගය ද්වේෂය මෝහය තේරුම් අරගෙන ඒකෙන් මිදී නිදහස් වීමට නම් රාගක්කය ද්වේෂක්කය මෝහක්කය ත්‍රිපරිවට්ටය තේරුම් ගත යුතුයි. ඒ අනුව ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිතෙන්මයි මේ රාගය ද්වේෂය මෝහය අයින් කරන්න ඕන, නැතුව ලෝකෙ එහෙම එකක් නැහැ. ඔය තමන්ගේ ඉඩකඩම් යාන වාහන ඒවට ඒවා අයින් කිරීම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒවා අයින් කළාට හරියන්නේ නැහැ, ඒවා බාහිර දේවල්. මේ තමන්ගේ හිතේ තියෙන අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහයයි ඉවත් කරන්න ඕන, ඒකයි නියම. ඒ නිසා රාගක්කයෝ නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං කියලා බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ පින්වතුන් සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ බාහිර ලෝකේ නිවනක් නැහැ. බාහිර ලෝකේ අපිට මේ උපාදානය කරගන්න මේ හිතේ තියෙන කිලුටු කෙලෙස් බව අර විඥාන චිත්තේ කිලුටු කැමැත්ත අර ඉච්ඡා අභිච්ච වෙන නිසා නිච්ච වෙලා තියෙන නිසා පටිච්ච වීම නිසා මේකෙන් මිදී නිදහස් වෙන්න අනිච්ච දුක්ඛානත් නිවැරදිව තේරුම් ගන්නගෙන නිච්ච සුඛාත් හිතෙන් අයින් කිරීම තමයි නිබ්බිදා කියන තත්වයට පත්වීම. එයම නිවන. මේක තේරුම් ගත්තට පස්සේ ඕන කෙනෙකුට මේ තමන්ගේ හිත හදාගෙන පිරිසිදු කරගෙන හිතේ තියෙන කුණු කිලුටු කෙලස් ගැටි අයින් කරගෙන හිත පිරිසිදු කරගන්න පුළුවන්. ඒ අනුව නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා ඕනෑම කෙනෙකුට ඕනෑම ධර්ම කාරණයක් පිළිබඳව ඕන ප්‍රශ්නයක් අහන්නට.
ස්වාමීනි අවසරයි, අපගේ සිත සමාධිගත කළ යුතු ආකාරය පැහැදිලි කරන්න.
අපගේ සිත සමාධිගත කළ යුතු ආකාරය. සෝතාපදානී පඤ්ඤා සුතමේ ඥානං සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං සංවරට්ඨේන සමාධි භාවනාමේ ඥානං සමාධි භාවනාමේ ඥානං දැන් මේ හිත සමාධිගත කරනවා කියන්නේ සමාධි භාවනාවට යොමු කරනවා කියන්නේ හිතේ තියෙන විස්සෝපය විසිරුණු බව කම්පනය චලනය අර මේ වෙනස් වන බව විකෘති වන බව විසමවන බව අපි යටපත් කළ සමතයට පත් කිරීම. හිතේ තියෙන විසුරුණු බව උද්දච්චය මහන්තත්වය මානය මේ ගති නිසා හිත විසුරෙනවා කම්පනයට වෙනවා විස්සෝපයනවා හිතේ යන් විස්සෝපයක් විසුරුණු බව ඇති වෙනවා. ඒ විසුරුණු සිතක නිතරම කෙලෙස් අලුතෙන් උපදින්නට උපකාර වෙනවා. ඒ නිසා මේ සමතයට පත් වූ නොවු සමාධිගත නොවු සිතක නිතරම අර ආගන්තුක වශයෙන් එන උපකෙලෙස් එහෙම නැත්නම් කිලුටු දේ ඇදලා ගැනීමේ ආයතනික ශක්තියක් තියෙනවා. ඒවා ආහාර කොට ගන්නවා. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම අපේ හිත අපි යම් ආකාරයක සමාධිගත කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා මහා සතරාසපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සමාධියට ඉස්සෙල්ලා ගිරිමානන්ද සූත්‍රයේ ත්‍රාහුලෝවාද සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ කායගත සති සූත්‍රයේ තව සූත්‍ර ගණනාවකම තියෙනවා වචන පේළිය. මොකද්ද? අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මේ නිසීදති පල්ලංකං ආභූජිත්වා කියන එක තියෙනවා. ඔය කරුණු පහෙන් විග්‍රහ කරන්න උතන පහක් තියෙන්නේ. ඔය පහෙන් විග්‍රහ කරන්න මොකද? මේ කියන සමාධිගත කිරීම. මේ හිතේ පිරිසිදු බව ඇති කර දැන් මෙතන ඔය භාවනා කරන්නේ භාවනා කළ යුත්තේ අද දැන් මේ භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්නේ සිත මොනවා කරන්නද? දියුණු හරිද? සම්පූර්ණයෙන්ම ටිකක් නෙමේ සම්පූර්ණයෙන්ම වැරදි. ඒක නෙමේ හිත දියුණු කරනවා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වර්ධනය කරනවා සංවර්ධනය කරනවා දියුණුව ඒකයි. මේ පැවැත්මට යහපත්සේ උපකාර වන දේ දියුණු කිරීම සංවර්ධනය කිරීම තමයි හිත දියුණු කිරීම භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ. ඒක නෙමේ බුදුහාමුදුරුවන්ගේ මේ සමාධි භාවනාමේ ඥාන. හිත පිරිසිදු කර ගැනීම. හිත පිරිසිදු වෙන්නේ නැත්නම් එතන සමාධි භාවනාමේ ඥානයක් ඇත්තේ නැහැ. හිත දියුණු වෙනවා නම් එතන සමාධි භාවනාව හැබැයි එතන ධ්‍යාන තියෙන්න පුළුවන්. අභිඥා තියෙන්න පුළුවන්. අභිඥාත් හිත දියුණුවේ. ධ්‍යානත් හිත දියුණුවේ. ඔය පංච අභිඥා, ෂඩ් අභිඥා, අෂ්ට අභිඥා ඔක්කොම හිත දියුණු කරගත්ත පුද්ගලයන්ට කරන්න පුළුවන් වෙන මැජික්. නමුත් හිත සමාධිගත කරගත්ත, හිත පිරිසිදු කරගත්ත පුද්ගලයෙකුට ඒවා තුට්ටුවක්වත් ඒ මැජික් වටින්නේ නැහැ. එනිසා මේ සමාධි මයේ ඥාන මේක තියෙනවා වචනයක් මයේ කියලා. දැන් ඔය බුද්ධ ඥාන 73ක් තියෙනවා. තෙසත්ත බුද්ධ ඥාන මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන බුද්ධ ඥාන තුනේම තියෙනවා වැදගත් වචනයක්. මොකද්ද? පළවෙනි එක සුතමයේ මයන්න යන්න මේ සුතමයේ දෙවෙනි එක සීල මයේ තුන්වෙනි එක සමාධි භාවනාමයේ. ඒක නිසා මේ මයේ කියන්නේ මනස ඇති කරගත යුතු පිරිසිදු බව පූර්ණ වෙන ක්‍රියාකාරකම් තුනක්. ඒකටයි අපි මේ ධර්මය අහන්න ඕනේ. සුතමයේ ඥානය නැතුව සීලමයේ ඥානය ලැබෙනවයි කියන එක අභව්‍යයි බොරුවක්. සුතමේ ඥානයයි සීලමේ ඥානයයි නැතුව සමාධි භාවනාමේ ඥානය ලැබෙනවා කියලා යම් කෙනෙක් කිව්වොත් හිතුවොත් ඒක වැරදි. ඒක නිසා ඒ හේතුව නිසයි බණ භාවනා කිව්වේ. බණ නැතුව භාවනාව බණ කියන්නේ මොකද්ද? නැවත භව නසන ධර්මය. භව නසන භව කිව්වේ රාග භව, ద్వේෂ භව, මෝහ භව නසන ධර්මය බණ. රාග භව, ద్వේෂ භව, මෝහ භව නසන්නට උපකාර වෙන්නේ නැත්නම් එතන සීලමය ඥානේ, සමාධි සුතමය ඥානේ, සීලමය ඥානේ, භාවනාමය ඥානයක් ඇත්තේ නැහැ. හිත දියුණුවේ දියුණු වෙලා ධ්‍යානත් ලබන්න පුළුවන්, අභිඥානත් ලබන්න පුළුවන්, ඉද්ධි ප්‍රාතිහාර පාන්න මැජික් වෙන්නන්න පුළුවන්, තව නොයකේව කරන්න පුළුවන්, කියන්නත් පුළුවන්, පෙන්වන්නත් පුළුවන්, ඉද්ධිමය ඥානය ඔහම ඒවා මේවා තියෙනවා. ඒක මේ කියන බුද්ධ දේශනාවට ගැළපෙන දෙයක් නෙමෙයි.
ස්වාමීනි, ඉන්ද්‍රිය ධර්ම වල බුද්ධ ධම්ම සංග තියෙනවද?
ඉන්ද්‍රිය ධර්ම නිසා බුද්ධ ධම්ම සංග තුනම පූර්ණ වෙනවා. චර බව නම් වෙනවා. චර බව නම් වීමෙනුයි බුද්ධ ධම්ම සංග පූර්ණ වෙන්නේ. චර නම් දැන් චර බව කියන්නේ මොකද? කාමාව චර, රූපාව චර, අරූපාව චර. මේ අපි කාමාවචර කියන්නේ මේක ටිකක් විග්‍රහ කර යුතු තැන. කය රමණය කරන දැන් තියෙනවා මෙතන කම්මාරාමතා, බසාරාමතා, නිද්ධාරාමතා, සංගනිකාරාමතා කියලා කය රමණය කරන ක්‍රම කීපයක්. ඒවා ඔක්කොම රමණය කරනවා. ඒවා කය රමණය කරනවා නම් ඒවා කාමාවචරයි. රමණය කරනවා කියන්නේ වේගෙන් අපි මේ රවුම් ගන්නවා, රෝද කරනවා, දුවනවා, විතර්ක විචාර කරලා දුවනවා, රෝද ගන්නවා. එහෙම කරන දේවල් කාමාවචර දේවල්. හැබැයි දැන් රූපාවචර එහෙම නෙමෙයි. දැන් ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය, දිව, කය කියන පහ පිනවන්න කරන කියන හිතන බොහෝ දේවල් කාමාවචරයි. රූපාවචර වෙන්න බෑ. අපි මේ ඇහැකණනාසය දිවකය මන පිනවන්න, ඇහැකණනාසය දිවකය කියන පහ පිනවන්න නෙමේ, ඊට වඩා එහා ගිහිල්ලා යමක් රූපාවචර හැටියට කටයුතු කරනවා මිනිස්සු. මොනවාගේ දේවල්? දැන් අපි හිතනවා අපි පාර්ලිමේන්තුවට ඉල්ලලා මන්ත්‍රී කෙනෙක්, අගමැති කෙනෙක් ජනාධිපති වෙන්න ඕන. ඒක කාමාවචර නෙමේ. ඒක රූපාවචරයි. අපි දකින්නවා අර අගමැතිතුමා, අර ජනාධිපතිතුමා, අර මන්ත්‍රීතුමා හොඳට වාහන වලින් යනවා, එනවා, පඩි ගන්නවා, හොඳට මිනිස්සු එනවා, හම්බු වෙනවා, පඩි ගන්න අර ආදායම් ගන්නවා, අරවා කරනවා මේවා. ඒ නිසා අපිටත් අර රූපාවචර කැමැත්තක් ඇති. හැබැයි ඒ රූපෙම අපි දකින්නවා දැන්. අපි දැන් අපි උගතෙක් වෙනවා, පෝසතෙක් වෙනවා, ධනවතෙක් වෙනවා, දේශපාලකයෙක් වෙනවා, ආගමික නායකයෙක් වෙනවා, රජ කෙනෙක් වෙනවා, වර්ණවත් පිරිසිදු මේ පැහැපත් හොඳ රූපවන්තයෙක් වෙනවා. හොඳ ඒ සියලුම දේ රූපාවචරයි. න වෙනකොට, චර නං වෙනකොට අර දිට්ඨිය පිරිසිදු වෙලා ඒ තත්ත්වයේ අට අපි අර මනෝ සමාචාර පවත්වන්නේ නැහැ. රූපාවචර වෙන්න චර නං වෙනවා. ඊළඟට අරූපාවචර කියන එක ඒත් අපේ හිතේම ඇතිවන තත්ත්වයක්. හැබැයි අපිට රූප හැටියෙන් දකින්න බෑ. දැන් බ්‍රහ්මත්වයටපත් වීම, දේවත්වයටපත් වීම, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන තත්ත්වයට අභිඥා ලැබීම අපිට රූපාවචර නෑ. ඒවා මොනවද? නමුත් අහලා තියෙනවා මනසෙන්, අපි අහලා තියෙනවා මෙහෙම තත්ත්වයක් තියෙනවා, මෙහෙම තත්ත්වයක් සැප තියෙනවා. අපිව මායාවෙන් අපිව මුලා කරලා අපි තුල මේ අරූපාවචර තත්ත්වයක් ගොඩනගලා හදලා දීලා තියෙනවා. අපි ඒ තත්ත්වය ගන්න අපි උත්සාහ කරනවා. ඒක මොකද්ද? අපි කටයුතු කරනවා චර වෙනවා. ඒක අරූපාවචර ඥාන. මේ ලෝකේ අරූපාවචර තත්ත්වයන් තියෙනවා. අපිට නොපෙනෙන තත්ත්වයන්, රූප හැටියට දකින්න බැරි තත්ත්වයන් වලට කියනවා අරූපාවචර. ඉතින් ඒක නිසා මේ චර බව තමා සියලුම මිනිස්සුන්ගේ පැවැත්මට හේතු. කාමාවචර, රූපාවචර, අරූපාවචර. ඔය චර තුන තමයි තුන් ලෝකේ. ඔය චර තුන තමා තුන් චර ලෝක තුන. ඔය ලෝකවල තමා මිනිසුමේ තල 31ම හදාගන්නේ. ඔය ගති හැදෙන්නේ ඔය චර බවට අදාළව.
ස්වාමීන් වහන්ස අවසරයි කර්මපතයක් සකස් වෙන ආකාරය විස්තර කරන්න.
දැන් කරුණු දෙකක් තියෙනවා, කර්මය එකක් කර්මපතය එකක්. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. කර්මය කියන එක අපිට ප්‍රතිකර්මයෙන් උපකර්මයෙන් සම්‍යක් ප්‍රාගයෙන් කර්මය නිෂේධ කළ හැකි, ඉවත් කළ හැකි, අයින් කළ හැකි, මිදුණ හැකි. උපකර්මය ඔය කර්ම පතයක් සම්පූර්ණ වුණොත් කරුණු පහක් පූර්ණ වෙන්න ඕනේ. ඒක ඵල විපාකයක් දෙනවා. එතකොට දෙකක්, කර්මය කියන එක එකක්, කර්ම පතය සම්පූර්ණ වුණා කියන්නේ දෙකක්. මම මේකට උදාහරණයකුත් කියන්නම්, නැතුව නිකන් තේරෙන්නේ නැහැ. අපි හිතමු අපිට අපි ගොය හරි යනකොට සතෙක්ව දැක්ක, හාවෙක් හරි මුවෙක් හරි මොකක් හරි මස් කන්නට පුළුවන් හතෙක්ව දැක්ක. එතකොට ඒ සතාව දැක්ක පළවෙනි එක, මේ සතාව මරලා මස් කන චේතනාවක් ආවා. ඊට පස්සේ ඒ සතාව මරන්න උපක්‍රමයක් ආයුධයක් ගත්තා, තුන. හතර, ඒ ආයුධය උපක්‍රමය අරගෙන අපි ගිහිල්ලා එක්කො වෙඩි තිබ්බා, එක්කො විද්දා, එක්කො පොල්ලෙන් ගැහුවා, ක්‍රියාවක් කළා. ඊට පස්සේ ඒ සතා මැරුණා. කරුණු පහයි, චේතනාවක් ආවා, උපක්‍රමයක් යෙදුවා, උපක්‍රම ක්‍රියාත්මක කළා, සතාව මැරුණා. කරුණු පහක් පූර්ණ වුණා, කර්මපතය සම්පූර්ණ. දැන් බැරි වෙලාවත් සතෙක් දැක්කා, මරණ මස්කන චේතනාවකුත් ආවා, පොල්ලකුත් ගත්තා, එලවගෙනත් ගියා, පොල්ලෙන් ගැහුවා හරි විද්දා හරි තුවක් වෙන්නම් වෙඩි තිබ්බා, සතාව මැරුණා, සතා ගැවිල්ලා. කර්මපතය සම්පූර්ණද? නැහැ. දැන් මේ පුද්ගලයාට යම්කිසි කෙනෙක් කිව්වොත් මේ කරන්න ගියේ ලොකු පාපයක්, මේක වැරදි, මේකෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ පුද්ගලයාට අර ඉතුරු හතරම දැන් පිරිසිදු කරන්න පුළුවන්. ඒ සතාගෙන් සමාව අරගෙන එවන් සතුන් මීට පස්සේ මරන්න, අර කරුණු හතර නැවත සමාව ගැනීම, පින්දීම, එවන් සතුන්ට සබ්බ පාන භූත හිතාය අනුකම්පා. දැන් අර කර්මය සිද්ධ ඒ පුද්ගලයාට උරුම වෙන්නේ නැහැ. මොකද සතාව මැරුණේ නැති නිසා. ඉතින් ඒක නිසා කර්මපතය සම්පූර්ණ වුණා නම් අපි ඔය මොනවා කළත් ඒකෙන් හරියන්නේ නැහැ. නමුත් අපි 90%ක් වගේ දේවල් බොහෝ දුරට ඔය කර්ම මිසක් කර්මපතේ නෙමෙයි. එනිසා මේ දෙක වෙනස් බව හොඳට තේරුම් ගත යුතුයි. මේක තමයි ධර්මාවබෝධය. එනිසා අපි දවස ගානේ දැන් මේ යන එනකොට කන බොනකොට නානකොට බොහෝ අවස්ථාවල අපිට නොදැන කර්මයන් සිද්ධ වෙන්න පුළුවන්. සංප්‍රජනනය වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම අපි, ඒකනේ මං කිව්වේ මේ දැන් මේ හැමදාම පුළුවන් නම් අපිට සමාව ගන්න, මෛත්‍රී කරන්න, පින් දෙන්න. අපි අර කර්මයෙන්, හැබැයි කර්මපතේ පූර්ණ වුණා නම් අපිට ඒක ඵල විපාක දෙනවා. ඉතින් ඒක නිසා මේ දෙක එක නෙමෙයි. මේක තේරුම් ගත යුතුයි. බොහෝ විට මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ කර්ම මිසක් කර්මපතය සම්පූර්ණ වීම බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ. හැබැයි කර්මපතය සිද්ධ වුණොත්, පූර්ණ වුණොත් කරුණු පහ, ඒක ඵලයක් හැටියට, විපාකයක් හැටියට කොහොම හරි කවදා හරි බුදු වුණා මේ විපාක දෙනවා. දැන් මුගලන් හාමුදුරන්ට විපාක දුන්නා. ඒක නවත්තන්න බෑ. හැබැයි අරහත් වෙන එකට ඒක බලපෑමක් නෑ. මගපල් ලබන්නේ ඒක බලපෑමක් නෑ. අඟුලිමාල හාමුදුරුව 999ක් මැරුවා. හැබැයි කර්මපතය සම්පූර්ණ වුණේ නෑ. ඇයි එහෙම කියන්නේ? චේතනාව මොකද්ද? මිනී මරණ චේතනාවක් නෙමෙයි එතන තිබුණේ. ගුරු පූජාවක්, ගුරුවරයා පෙළඹුවා, ඇඟිලි 999ක් ගෙනත් දෙන්නේ. ඉතින් ඒක නිසා එතන අර කර්මපතේ චේතනාවක් තිබුණේ වෙන එකකට. චේතනාව තිබුණේ මේ ගුරු පූජාව පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා ගුරුවරයාගෙන් මිදින්න ආසයි. වෙන නිසා කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ. නමුත් ඒකට බුදුහාමුදුරු ප්‍රතිකර්ම උගන්වුවා. ඒ අනුව ප්‍රතිකර්ම කළ සතියකින් අර අහිංසක කියන මේ බොහොම බලවත් මිනි මරුවා අරහතුන් වහන්සේ කෙනෙක් වුණා සතියක් කාලෙ.
අවසරයි ස්වාමීනි, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිත් ඇති කරගන්නා ආකාරය පැහැදිලි කරන්න.
ප්‍රශ්නේ වැරදි. දැන් මේක එහෙමනම් මේක විග්‍රහ කරන්න පොතේ අපි මේ ඉදිරිපත් කළ තියෙන පොතේ පොඩි සූත්‍රයක් තියෙනවා. සූත්‍රයක කොටසක් තියෙනවා. ඒ කොටස විග්‍රහ මේ ප්‍රශ්නේ ආව නිසා ඒකත් මේ අවස්ථාවේම විග්‍රහ කරන්න ඕන. මහා රාහුලවාද සූත්‍රය පොතේ නම් තියෙන 99 101 වෙනි පිටුවේ 99 101 පිටුවල තියෙනවා මහා රාහුලවාද සූත්‍රය. මේ රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ මේ මගඵල ලබන්නට නිවන් දකින්නට උපකාර වන ආකාරයට දේශනා කරපු ඉතාම වැදගත් ගැඹුරු ධර්මතාවයක් විග්‍රහ කරන සූත්‍රයක් ඔය මහා රාහුලවාද සූත්‍රය. මේකේ මේ මහා රාහුලවාද සූත්‍රයේ මේ කියන කරුණු හතර තමා විශේෂයෙන්ම විග්‍රහ කරලා තියෙන්නේ. මේක දැන් ඔය පොත් තියෙන අයට බලන්න පුළුවන්. ඔය 199 වෙනි පිටේ තියෙනවා 120 වෙනි අංකයේ යටතේ මෙත්තං රාහුල භාවනං භාවේහි. මෙත්තං හිච්චේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහීස්සති. පහීස්සති මෙත්තානුස්සතිය වඩනකොට භාවනා කරනකොට මෙනෙහි කරනකොට මොකද්ද වෙන්න ඕන? ව්‍යාපාදෝසෝ පහීස්සති. එහෙමනම් අපි මෛත්‍රිය භාවනා කරන්නේ ව්‍යාපාදය කියන දෙවෙනි වේසය වැය වෙන පැත්ත තරහ වෛරය ක්‍රෝධය හිතෙන් ආනපාන. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? එකක් ආන කරනකොට එකක් පාන. ඔන්න ඕකයි ආනපාන. එතකොට දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නේ ආයි කියවන්නේ.
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිත් ඇති කරගන්නේ කෙසේද?
සිත් ඇති කරගන්න එකක් නෙමෙයි. මේක භාවනා කළ යුතු, භාවිතයට ගත යුතු දෙයක්. කොයි වෙලාවෙද? වෙලාවකුත් තියෙනවා. තමන්ගේ හිතට ව්‍යාපාදයක් ආව වෙලාවට මිසක අනික් වෙලාවට මෛත්‍රී කෙරුවට කමක් නැහැ, වැඩක්කුත් නැහැ. දැන් අපි උදාහරණයක් කියනකොට අපි හිතමු උදේ මිනිහේ පෑ භාවනා කරනවා මෛත්‍රී මෙත්තානුස්සතිය. හවසත් පෑක් භාවනා කරනවා මෙත්තා. ඔය පුද්ගලයා දැන් වැඩ කරන පුද්ගලයෙක්, කනවා බොනවා යනවා එනවා. උදේ 10ට විතර මොකක් හරි හේතුවක් නිසා ඒ පුද්ගලයාට ඇහෙන් දැක්ක රූපයක් හරි කණෙන් ඇහුව වචනයක් හරි එක්ක තමන්ගේ ශරීරයට ආපු එක්ක මනසට ආපු හේතුවක් නිසා තරහක් ව්‍යාපාදයක් වෙනවා. දැන් ඔය වෙලාවේ ඔය පුද්ගලයා අර කියන මෙත්තානුස්සතිය වැඩුවේ නැත්නම්, භාවනා කළේ නැත්නම් වැඩක් තියෙනවද? කිසිම වැඩක්. අර උදේ මෛත්‍රී භාවනා කිරීම, හවස මෛත්‍රී භාවනා කිරීම හරියට අර සුදුරෙද්ද හොද හොද මඩේ දානවා වගේ වැඩක් විතර. ඒක හරයක් නැති, ඵලයක් නැති, කාටවත් යහපතක් නොවන නිකං කාලේ කාදමීමක් විතරයි අර පැයක් මෛත්‍රී කිරීම. අර 10ට හිතට ආපු වෙලාවේ අර මේ වෙලාවේ ඒකට ආනාපාන සති සමාධියෙන් ප්‍රතිකර්ම යෙදුවේ නැත්නම්. ඉතින් මේක තමයි අපි ප්‍රායෝගිකව නොදන්නා දේ. මොකද්ද? අපි නියම වෙලාවට නියම ආයුධය අරන් නියම දේ කපන්න ඕන. මේක කැපීමක්. ව්‍යාපාදයේ කපන්නට තමයි මෙත්ත අනුස්සතිය භාවිතා කළ යුත්තේ. දැන් ඒ වගේම මේ මහා රාහුලවාද සූත්‍රයේ තියෙන එක අද කිසිම දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඔක කියවනවා. දැන් මිනිසු හිතන්නේ මෛත්‍රිය තමයි මේකේ තියෙන එකම වැඩේ. මෙත්ත අනුස්සතිය කියන වචනේ දන්නවා. හැබැයි ඊගාව වචන මේ ලෝකෙදයක් දන්නේ නෑ. ඊට පස්සේ තියෙනවා ඔය මහා රාහුලවාද සූත්‍රයේ ඊගාවට කරුණං රාහුල භාවනං භාවේහි. කරුණං භාවනං භාවේහි කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහේසාසා පහිත්සති. මොකක්ද ප්‍රහාණය වෙන්නේ? විහිංසාව. දැන් මොකක්ද මේ කරුණං? මොකක්ද කරුණා? කරුණං. දැන් මාගදී භාෂාවේ වචනයක් මොකක්ද මේ කරුණං භාවනං භාවේ? කරු කියන්නේ තමන්ට හෝ අනුන්ට මේ මග යන්නට තියෙන බාධක කරු නැති කිරීම. තමන්ට හෝ අනුන්ට හෝ මේ මග යන්නට තියෙන බාධක තමන් විසින් නැති කිරීම කරු නම්. කරු තමා මේ බාධක. විහේසා තමා කරු. ඉතින් ඒක නිසා මේ බාධක නැති කරන්නේ මේ කරුණං භාවෙහි භාවිත. දැන් මේක දැන් මේ කවුරුවත් මං හිතන්නේ මේ මේක මේ රාහුලවාදයේ සූත්‍රයේ කියවන්නත් ඇති, කියවනවා, ගායනත් කරනවා, ඉගෙනත් ගන්නවා, උගන්වනවා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ. නමුත් මේ ආනපාන මේ ද්වතාවේ මේ ආනපාන සතිය කවුරුත් තේරුම් අරගෙන හිටියයි කියලා හිතන්න අමාරු. ඊළඟට මුදිතං රාහුල භාවනං භාවයේහි මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරති සා පහිස්සති. රති අරති වෙනවා. හැබැයි විරති නෙමෙයි. රති ආරති විරති පාපා කියලා නැති. රති අරති වෙලා විරති අන්නති පරිවර්තේ. රති අරති විරති. ඒ නිසා මේ රති අරති වෙන්නේ මුදිතං. මුදුතා නෙමෙයි මේක, මුදිතං. මුදුතා කියන එක හිතේ ඇති වෙන මුර්ධ බව, මුදිතා කියන එක ඊට වඩා වෙනස් ගුණයක්. මුදිතා කියන්නේ අපි අර අපේ හිතේ මේ අරතිය ඇති වෙන්නේ අර මේ රති අරති කියන தத்துவයට හේතු වෙන්නේ මේ අනුන්ට ලැබෙන යහපත, අනුන්ගේ මේ දියුණුව, ඒ වගේම අනුන්ගේ පිරිසිදු බව, අනුන්ට ලැබෙන යහපත කෙරෙහි අපේ හිතේ ඇති වෙන යම් ආකාරයක අකමැත්ත, අපේ හිත ඉවසන්න බැරි தத்துவෙදී ඊර්ෂ්‍යාවක්. ඒ නිසා අපිට පුළුවන් නම් මේ අනුන් මගඵල ලැබීමෙන්, අනුන්ට යහපතක් වීමෙන්, අනුන්ට ඇතිවන යහපතේදී අපිට ඒකට සතුටු වෙන්න පුළුවන් නම් පිරිසිදු සිතෙන් ඒක අපේ හිතේ ඇති කර ගැනීම මුදිතං. මේ මුදිතං කියන එක නැතුව උපේක්ඛා කියන தத்துவයට පූර්ණ වශයෙන් හිතපත් කරගන්න බෑ. ඊළඟට උපේක්ඛං රාහුල භාවනං භාවේහි උපෙක්කං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිගෝසෝ පහිස්සති. එතකොට උපෙක්කං උපෙක්කාසිතක් ඇතිකර ගැනීමෙන් පටිග කියන එක සහ මුලින්ම හිතෙන් අයින් වෙනවා. ඒ නිසා අපිට යමක් යම් කෙනෙහි මේ සබ්බේ සංකාර කියන මේ දේවල් පිළිබඳව උපෙක්කාසිතෙන් කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. පටිගය හිතෙන් සහ මුලින්ම නැති වෙනවා. ඉතින් දැන් හොඳටම පේනවා මෙතන එකක් කරන්න ඕන, ආන කරන්න ඕන එකක් පාන. මේකයි මේ ආන පාන. මෙතන රාහුලවාද සූත්‍රයේ තව තියෙනවා, මේ ඉවර නෑ. අසුභං රාහුල භාවනං භාවේහි අසුභං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝසෝ පහිත්සති. රාග විරාග වෙනවා. ඊට පස්සේ තව තියෙනවා අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි අනිච්ච සංහිතේ රාහුල භාවනං භාවයතෝ යෝ අස්මිමානෝසෝ බහිස්සති. අස්මිමානය කියලා මෙතන කිව්වේ අර අනිච්ච සංඥා මෙනෙහි කරනකොට නිච්ච සුඛ අත්ත තුනම ඉවත් වෙනවා. ඒ නිසා නිච්ච සුඛ අත්ත තුනේම එකතුව තමයි අස්මිමානය. දැන් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. ඒකමයි අනිච්ච සංඥං රාහුල භාවනං භාවයතුම සෝ අස්මිමානෝසෝ පයි. දැන් මේ හොඳට තේරුම් ගන්න. එතකොට මේ කියලා තියෙන්නේ ආනපාන සති සමාධිය තවත් වචනවලින්ද නැද්ද? තවත් වචනවලින් මේක තියෙන්නේ අර දුවිදේ නම් අද. අපි එකක් අයින් කරන්න ඕන එකක් ඇතුළට ගන්න.
ගරු ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රත්‍යක්ෂව දැක ගැනීමට සුදුසුම ස්ථානය සං දැක ගැනීමද?
පටිච්ච සංඋප්පාද දෙකම දකින්න ඕන. හේතුයි ඵලයයි දෙකම දකින්න ඕන. එකක් දැකලා හරියන්නේ නැහැ. සංඋප්පාද වෙන්නේ ඵලය. ඒක තමයි මිනිසු දකින්නේ ඵලය දකින්නවා, හේතුව දකින්නේ නැහැ. හේතුව මොකද්ද? පටිච්ච වෙන්නේ සංඋප්පාද වෙන්නේ පටිච්ච. පටිච්ච සංඋප්පාද දැක්කොත් එතෙන්දී නිවන් දකින්න මාර්ගය තේරෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුව දේශනා කරේ මේ අවුරුදු 45ක් තුල පටිච්ච වෙලා සංඋප්පාදවන හැටි සහ මේ පටිච්ච වීම නවත්තලා සංඋප්පාද නොකර අනුප්පාද කරන ක්‍රමය දෙකම දකින්න. දෙකම දැක්කම ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨි. හැබැයි හැම පදයකම තියෙන්නේ මොකද්ද? සං තියෙන. සං කිව්වේ මේ රාගය ద్వේෂය මෝහය තමයි පටිච්ච වෙන්නේ හේතුව. රාගය ద్వේෂය මෝහය ඉවත් කිරීම තමයි න පටිච්ච වෙන්නේ හේතුව. පටිච්ච නොවෙන්නේ හේතුව. එතකොට නිවනත් ඒක, පැවැත්මත් ඒක දෙකම තියෙනවා ඔතන සංවල.
හාමුදුරුවනේ ඔතන එක් චිත්තක්ෂණයක සිදුවන ආදීනව අවස්ථා පැහැදිලි කර දෙන්න.
ඔව් එහෙම එකක් තියෙනවා. මේ ගැඹුරු තනක් එතන මේ ආදී නව තේරුම් ගන්න ඕන. දැන් සම්භවං කියන තැනට පෙර නව අවස්ථාවක් ආදී සිද්ධ වෙනවා හිතක. ඒක හතර ආකාරය නිදාන වශයෙන්, හේතු වශයෙන්, ප්‍රත්‍ය වශයෙන්, පටිච්ච වීම වශයෙන් හතර ආකාරයකට අවිද්‍යා මූලයෙන් සිද්ධ වෙනවා. හැබැයි කුසල මූලයෙන් හතර ආකාරයකට වෙන්නේ නැහැ. අර කුණු මුල් ගලවලා දැම්මහම ඒක සම්පූර්ණ එක ආකාරයකම නැති වෙනවා. ඒ නිසා අර සම්බන්ධතාවයක් උපදිනකොට, සමුදේ වෙනකොට හේතු ප්‍රත්‍ය නිදාන වශයෙන් මේ ප්‍රත්‍ය වශයෙන් මේක සිද්ධ වෙනවා හතර විදිහට. අඤ්ඤමඤ්ඤ වශයෙන්, ආදීන වශයෙන්, මේ හේතු වශයෙන්, ප්‍රත්‍ය වශයෙන්, අඤ්ඤමඤ්ඤ වශයෙන්, සම්ප්‍රයුක්ත වශයෙන් හතර ආකාරයකට මේක අර අකුසලයේ ආදීනව උපදිනවා. හැබැයි ඒක කුසල වෙනකොට හතරක් නෑ. අර කුණු මුල් තුන ගැලවල දැම්මට පස්සේ ගැලවීම විතරයි තියෙන්නේ, එකයි තියෙන්නේ. ඒ අනුව එතන හතරක් නෑ. ඒකයි ධර්මතා. ඒක ටිකක් ගැඹුරුම තැන. ඒක බොහොම ගැඹුරු තේරුමක් ගන්න ඕන. බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන ගැඹුරුම තැනක් තමයි ඔය හතර. ඔය ඕක විග්‍රහ කළ තියෙන විභංග ප්‍රකරණේ පත්‍යා උද්දේශේ නොයෙකුත් ආකාරයට. නමුත් මේක තේරුම් ගන්න හුඟක්ම ධර්මය, හුඟක්ම මගඵල ලබන්න ඕන. ඊට පස්සේ පුළුවන්. හැබැයි ඒක අවශ්‍ය නැහැ. මේ නිවන් දකින්න, නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ පටිච්ච වීම නවත්වීමත්, සංඋප්පාද නැවැත්වීමත්, හේතුඵල දෙකම මෙම්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක අනුව ඕන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. පටිච්ච නුනොත් සංඋප්පාද වෙන්නේ නැහැ, පටිච්ච වුනොත් සංඋප්පාද වෙනවා. ඒ දෙක තමයි තේරුම් ගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒකමයි.
ස්වාමින් වහන්සේ, භාවනාව යනු සිත ශුන්්‍යතාවයට පත් කිරීමක්ද?
ඔව් එහෙමත් කරනවා. ප්‍රාණයාම භාවනාවල, අනාර්ය භාවනාවල, කසින භාවනාවල, වර්ණ කසින භාවනාවල, කසින පිරියම් සියලුම දේවල් වල අසඤ්ඤ විසඤ්ඤ තත්ත්වයට පත් කරනවා. නමුත් බුද්ධ භාවනාවල, සති භාවනාවල එහෙම කරන්නේ නැහැ. සමුච්ඡේද වශයෙන් කෙලෙස් සුද්‍රා දාන්න ඒවා කරනවා. උපකාර වෙනවා. දෙකක්, ක්‍රම දෙකක්. විස්කම්බන තදංගම වශයෙන් කෙලෙස් යටපත් කිරීම, ඔය කියන සති, ඔය කියන මේ ප්‍රාණයාම භාවනා, ඔය හුස්ම ඇදීම පිට කිරීම වගේ කසින භාවනා සියල්ලම. අර බුද්ධ ගෝතාමඳුරෝ කිව්ව 40න් 30ක්ම අද ඔය භාවනා මධ්‍යස්ථානවල කරන්නේ ඒවා. ඒ 30ම මේ සමත භාවනා, එහෙම නැත්නම් විස්කම්බන තදංගම වශයෙන් කෙලෙස් තාවකාලිකව යටපත් කරලා ලබන සුවයක් ලබන්නට උපකාර වන භාවනා ක්‍රමවලට කියනවා තදංගම විස්කම්බන භාවනා. නමුත් බුදුහාමුදුරුවෝ ඒවා ප්‍රතික්ෂේප කළා, ඒවා බැහැර කළා, ඒවා නිග්‍රහ කළා. බුද්ධ ශ්‍රාවකයෙකුට ඒවා අනුගමනය කරන්න එපැයි කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් සමුග්ඝාත වශයෙන් හිතෙන් උදුරා ඉවත් කළා, අස් කළා, නිවනට උපකාර වන මාර්ග චර්යාව ප්‍රතිපදාව පෙන්වන දෙයක්. එතන ධ්‍යාන අවශ්‍ය නැහැ, එතන අවශ්‍ය මාර්ගඵල. එතන මේ කෙලෙස් කප කපා ඉන්න ඕනේ නැහැ. මේකට උදාහරණෙකුත් කිව්වා. දැන් තමන්ගේ වත්තේ ඉඩමේ කොහේ හරි මිදුලේ වල් ගහක් තියෙනවා. වල් ගහ අපි අගේ ඉඳන් කොළ කපාගෙන 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 මුල පොළොව මට්ටමට කැපුවා. ඒක අර විස්කම්බන තදංගම වශයෙන් ඔය කියන සමත භාවනාවලින් ඔය කියන කසින භාවනාවලින් ඒක කරන්න පුළුවන්. හැබැයි මුල කපන්න බෑ. නමුත් ඔය කොළ කප කපා ගහ කප කපා ඉන්න ඕනේ. ගහ මුලත් එක්කම උදුරලා සම්පූර්ණ අයින් කළා, විනාශ කළාන. කප කපා ඉන්න ඕනේ. මුලින්ම උදුරලා සංකේත වශයෙන් අර කෙලෙස් සම්පූර්ණ අයින් කරන්න පුළුවන්. මේකෙන් කොයිකද ලේසි? දැන් සිය පාරක්, දහස් පාරක්, ලක්ෂ පාරක්, කෝටි පාරක් කපන්න නැති මෙහෙම. හැබැයි ආයි මුල තියෙන ඉන්න ආව. ඒ නිසා මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල එක පාරටම උදුරලා දාන්න පුළුවන්. ඒකට ක්‍රමය විතරයි දැනගන්න. ඒකට ප්‍රතිපදාව විතරයි, ධම්ම අනුධම්ම ප්‍රතිපදාවමයි ඕනේ. වෙන මොකක්වත් ඕනේ. ඒක නිසා අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා. අනුධම්ම සූත්‍ර හතර හරියට තේරුම් ගත්තා නම් ධම්ම අනුධම්ම ප්‍රතිපදාව පැහැදිලිව තේරෙනවා. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන් සිත පහදා ගත්තා වූ මේ පින්වතුන්ගේ අවසාන යුතුකම් සහ පරමාර්ථය වෙන්නේ පින් අනුමෝදන් කිරීම, පින් දීම, පින් පැවරීම. එනිසා මේ පින්වතුන් සියලුම දෙනා සිහිපත් කරගන්න ඕන. තමන්ගේ තුන් සිත පහදාගෙන ඒ තම තමන්ගේ යුතුකමක් වගවීමක් හැටියට සියලුම් ඥාති මිත්‍රාදීන්ට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කරන්නට. ඒ නිසා මේ සංසාර ගමනේ කවදා කොතනකදී මොනියම් ආකාරයකින් හෝ තම තමන්ට උදව් කළ, උපකාර කළ, මඟ පෙන්වූ, පිහිට වූ, සම්බන්ධ වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට, මෞදු මෞපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවර ඥාති මිත්‍රාදීන්ට පින් දීලා, පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, උපකාර වේවා, හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු දෙවියෝත් සසර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ටත් මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒ වගේම සියලු භූත, ભેද, පිසාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස, ත්‍රිසං අපාගත සතර අපාගත සත්තු කොට්ටාස, අසඤ්ඤතල වල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්වයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව සියලු සත්වයින්ටත් පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු සත්වයෝ සතර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. දැන් මේ පින්වතුන් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න ගාථාවන් කියන්න. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.